ගුරු කරුණාතිලක අනුබන්ධ කරුණාතිලක you have
සභාපතිතුමනි
18 minutes
සාමාන්‍යයෙන් ලෝකයේ බලශක්තිය ඉල්ලුම සාමාන්‍යයෙන් සීක්‍රේම වෙනස් වෙනවා මොකද වැඩි වෙනවා කර්මාන්ත අවශ්‍යතාවයන් සහ අනිකුත් අවශ්‍යතාවයන් එක්ක ඒ වගේම මෙන්න මේ අවශ්‍යතාවයේ සීග්‍රීන් වැඩි වෙනවත් එක්කම ඒ පිළිබඳ විශාල අවධානයක් යොමු වෙනවා විශේෂයෙන් ඒ සම්බන්ධයෙන් තියෙන පර්යේෂණ ගණනාවක් සිද්ධ වීම පවතිනවා ඒකේ ප්‍රතිඵලයක් හැටියට ඒ බලශක්ති ප්‍රභවයන් පිළිබඳ විශේෂයෙන් විකල්ප බලශක්ති ප්‍රභවයන් පිළිබඳ විශාල අවධානයකින් කටයුතු කරනවා විශේෂයෙන් ඒකත් එක්ක යම් යම් ප්‍රතිපත්ති පිළිබඳ සාකච්ඡා එනවා ක්ලීන් එනර්ජි එක net zero පොලිසි එක මේ වගේ විවිධ ප්‍රතිපත්තීන් සාකච්ඡාවට එනවා එතකොට ලංකාවේ බලශක්තියේත්‍රය ගැන අපි සාකච්ඡා කරනකොට මෙන්න මේ සන්දර්භය සහ ඒ වටපිටාව අමතක කරලා සාකච්ඡා කරන්න බෑ. සාමාන්‍ය ලෝකයේ පොසිල ඉන්ධන ඒ වගේ නෙමෙයි නැත්තම් ඛනිජ තෙල් සඳහා මේ වෙනකොට ඉල්ලුමක් තියෙනවා. නමුත් 2025 2030 විතර කාලය වෙනකොට මේක ක්‍රමක්‍රමයෙන් අඩු වෙලා ගිහිල්ලා ඊට පස්සේ ක්‍රමක්‍රමයෙන් තවත් අඩු වෙගෙන යයි කියලා තමයි පුරෝකථනය කරන්නේ. දැනටමත් ප්‍රකාශ කරලා තියෙන විදිහට විශේෂයෙන් net zero ප්‍රතිපත්තිය නිසා 2050 විතර වෙනකොට මේ පොසිල ඉන්ධන සඳහා තියෙන ඉල්ලුම සෑහෙන දුරට අඩු වෙන්න පුළුවන්. ඒ වගේම දැනටමත් බොහෝ රටවල් ප්‍රකාශයකට පත් කරලා තියෙනවා මේ පොසිල ඉන්ධන භාවිතයෙන් ඉවත් වෙනවා කියලා. උදාහරණයක් ලෙස නෝර්වේ රාජ්‍යය 2025 දී ඉවත් වෙන බව ප්‍රකාශ කරලා තියෙනවා. ඒ වගේම එක්සත් රාජධානිය කැනඩාව USA වගේ රටවල් 2030 සහ 2035 වෙනකොට පෙට්‍රල් සහ ඩීසල් භාවිතා කරන වාහන භාවිතයට අලුතෙන් එකතු කරන්නේ නැහැ කියන ප්‍රතිපත්තිමය තීරණය මේ වෙනකොටත් අරගෙන තියෙනවා. ඒ වගේම කොස්ටාරිකා, ප්‍රාන්ස්, අයර්ලන්ඩ්, නිව්සීලන්ඩ් වගේ රටවල් අලුතෙන් තෙල් ගවේෂණය කරන්නේ නැහැ කියන ප්‍රතිපත්තිමය තීරණය අරගෙන තියෙනවා. එතකොට පොසිල ඉන්ධන සඳහා තියෙන වෙළඳපොළ ක්‍රමක්‍රමයෙන් හැකිලිමින් යන්නේ. ඒ වගේම බොහෝ රටවල් 2040 වෙනකොට ගල් අඟුරු වලින් බලශක්තිය නිපදවන සම්බන්ධයෙන් සීමා කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා කරන සමහර අය දැනටමත් ඒ සම්බන්ධයෙන් තීරණ අරගෙන තියෙනවා. ඒ වගේම 2035න් පස්සේ සමහරලාට ස්වාභාවික වායු LNG සඳහා වැඩි අවධානයක් තියෙනවා. නමුත් ඒකත් ක්‍රමක්‍රමයෙන් අඩු වෙයි කියන එක තමයි සමහර පර්යේෂකයන් කියන්නේ. එතකොට මේකට ප්‍රධාන හේතුව තමයි හයිඩ්‍රජන් සහ පුනර්ජනනීය බලශක්තිය පිළිබඳ අවධානය. ඒ වගේම මේ සම්බන්ධයෙන් තියෙන පර්යේෂණ වැඩි වෙලා ඒ පර්යේෂණ වලින් ප්‍රතිඵල නව ප්‍රතිඵලත් වීමත් එක්ක මේ අලුත් විකල්ප බලශක්තියින් ප්‍රබයන් පිළිබඳ ලෝකයේ අවධානය විශාල වශයෙන් යොමු වෙලා තියෙනවා. විශේෂයෙන් මෙතන සාකච්ඡා වුණා වගේ සුළං බලයෙන් විදුලිය නිපදවීම ලංකාවේ ගත්තොත් විශේෂයෙන් උතුරු මුහුද තීරෙත් වෙරළ තීරෙත් ඒ වගේම මුහුදෙත් ආසන්න ඔප්ෂෝ එකෙත් විශාල විභවයක් තියෙනවා. සාමාන්‍යයෙන් ගිගාවෝට් 30ක් 50ක් අතර ප්‍රමාණයක විභවයක් ඒ ප්‍රදේ ලංකාව තුළ ඒ සඳහා තියෙනවා කියන එක තමයි කරපු feasibility studies වලින් ඒ අදාළ පර්යේෂකයන් කියන්නේ. ඒ වගේම සූර්ය බලයෙන් විදුලිය නිපදවීම සම්බන්ධයෙන් දැනටමත් ප්‍රකාශකුණා වගේ 1400ක විතර ප්‍රමාණයක් ලංකාවේ මෙගාවොට් 1400කට ආසන්න ප්‍රමාණයක් දැන් ලංකාවේ ක්‍රියාත්මක වීමින් පවතිනවා. අපේ ප්‍රතිපත්ති ප්‍රකාශනය තුළ අපි ඒ කාලේ සඳහන් කරා අපේ ප්‍රතිපත්ති ප්‍රකාශනය ඉදිරිපත් කරනකොට මේක මෙගාවොට් 2000ක් දක්වා වැඩි කරන්න ඕන කියලා. දැන් අපිට දැනෙනවා මේක මීට වඩා වැඩි ප්‍රමාණයකින් යන්න පුළුවන්කම තියෙනවා කියලා. ඒ වගේම එතෙන්දී සූර්ය බල විශේෂයෙන් බහල මත සවිකරණ සූර්ය පැනල වගේම සෝලා පාම් වලින් බලශක්තිය විදුලිය නිපදවීම සම්බන්ධයෙන් උත් අවධානය යොමු කරුවේ. ඒ සඳහා පියවර ගණනාවක් දැනටමත් අරගෙන තියෙනවා ජනාධිපතිවරයා මුදල් අමාත්‍යවරයා හැටියට කරපු අයවැය කතාවෙදිත් ඒ පිළිබඳ අවධානය යොමු කළා කටයුතු කරන බව සඳහන් කරලා තියෙනවා. ඒ වගේම සමහර ඒ සම්බන්ධයට අදාළ කැබිනට් තීරණත් මේ වෙනකොට අරගෙන තියෙනවා. ඒ වගේම තමයි විශේෂයෙන් සඳහන් කරන්න ඕන අනිත් ප්‍රභවයන්ට සාපේක්ෂව ගත්තාම සෝලා වලින් විදුලි ජනනය කිරීමේ වියදම අඩුයි. සමහර ව්‍යාපෘති අපිට ඇවිල්ලා තියෙනවා ඩොලර් 7.45 වගේ අඩු වගේකට ලැබිලා තියෙනවා. මෙතෙන්දී බොහෝ වෙලාවට අපි සූර්ය පැනල භාවිතයෙන් එපගේම භාවිතයෙන් විදුලි ජනනය සඳහා කාලයක් තිස්සේ අවධානය යොමු කරත් මෙතෙන්දී පැනනගෙනු ගැටලුවක් තමයි ඒ පද්ධතියේ සමතුලිතතාවයේ ස්ථායිතාව ආරක්ෂා කරන්න ඒ වගේම පද්ධතියේ සමතුලිතතාවය ආරක්ෂා කරන්න ප්‍රමාණවත් අවධානයක් යොමු වෙලා තිබුණේ නැහැ. එනිසා තමයි සමහර අවස්ථාවන් වලදී විශේෂයෙන් සූර්ය බලයෙන් ජනනය වීම යම් ප්‍රමාණයකට වැඩි වෙච්ච අවස්ථාවක කිසියම් බින වැටීමක් ආවොත් නැවත ස්ථායි තත්ත්වයට පත් කරන්න සෑහෙන අපාරු කාර්යයක් තියෙනවා. නමුත් අපි හිතනවා දැනට විදුලි බල මණ්ඩලය මේ පිළිබඳ අවධානය යොමු කරලා ඒ සඳහා පියවර ගනිමින් ඉන්නවා. සාමාන්‍යයෙන් මම කලින් කිව්වාගේ ලෝකයේ තුල බලශක්තිය සම්බන්ධයෙන් විකල්ප පුනර්ජනනීය පැත්තට ගියාට විශේෂයෙන් ආසියානු කලාපයේ මේ තත්ත්වයට යන තව සෑහෙන කාලයක් යයි. මොකද අපේ තියෙන ආර්ථික හා සමාජ වටපිටාව අනුව එතෙන්දී ලංකාවේ උපාය මාර්ගයක පිහිටීම විශේෂයෙන් ලෝකයේ බලශක්ති වෙළඳපොලේ කේන්ද්‍රස්ථානයක් විදිහට භාවිතා කරන්න පුළුවන් අපේ උපාය මාර්ග පිහිටීම අපි බොහෝ වෙලාවට භාවිතා කරලා තිබුණේ අපේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ පිටු අංක 167 සඳහන් වෙනවා. මෙන්න මේ අපේ ලංකාවේ තියෙන උපාය මාර්ගික පිහිටීම භාවිතා කළා ලෝකයේ තුල විශේෂයෙන් මේ කලාපය තුල බලශක්ති වෙළඳපොලේ කේන්ද්‍රස්ථානයක් සඳහා කටයුතු කරනවා කියන එක. ඒතොර මේක අපි ප්‍රකාශයක් හැටියට කරාට මේ ප්‍රකාශයන් බොහෝ වෙලාවට අපි අහලා තියෙනවා. සමහර නොලෙජ් හබ් හදනවා කියලා තිබුණා. සමහර වෙන සංකල්ප තියෙනවා. නමුත් ප්‍රායෝගික වේවා ක්‍රියාත්මක කර ගැනීම සඳහා අවශ්‍ය පියවර ගැනුනේ නෑ ගරු සභාපතිතුමනි. දැන් මෙතෙන්දිත් අපි බලාපොරොත්තු වෙනවා නම් ලෝකයේ බලශක්ති වෙළඳපොළ තුල විශේෂයෙන් මේ කලාපයේ බලශක්ති වෙළඳපොළ තුල ලංකාව අපේ උපාය මාර්ගයක පිහිටීම භාවිතා කරලා කේන්ද්‍රස්ථානයක් බවට පරිවර්තනය පත් කරන්න අපි ඒ සඳහා අපේ අවශ්‍ය වන යටිතල පහසුකම් සකස් කරන්න ඕනා. එතෙන්දී ප්‍රධාන වශයෙන් වැදගත් වෙන එකක් තමයි තෙල් පිරිපහදුව කියන එක. ඔව් අපි දැනටමත් දන්න විදියට හම්බන්තොට ප්‍රදේශයේ චීන ආයෝජනයක් හැටියට තෙල් පිරිපහදුවක් ආරම්භ කරන්න කටයුතු කරමින් ඉන්නවා. මේක ප්‍රධාන වශයෙන් යොමු වෙන්නේ අපනයනය ඉලක්ක කරගෙන. ඒ වගේම සපුගස්කන්ධ තෙල් පිරිපහදුව සම්බන්ධයෙන් කාලයක් තිස්සේ සාකච්ඡාවක් ආවා. මට මතක හැටියට 2007 දී මුල් ගලක් තිව්වා. හැබැයි සක්‍යතා අධ්‍යයනයක් කරන්නේ නැතුව තමයි මුල් ගල තිව්වේ. මම දන්නේ සක්‍යතා අධ්‍යයනයක් කරන්නේ නැතුව මුල් ගලක් තියපු පිරිපහදුවක් ගැන සඳහන් වෙනවා නම් මම අහලා තියෙන්නේ අන්නේ සපුගස්කන්ධ තෙල් පිරිපහදුව. නමුත් 2010 දී තමයි මේ සම්බන්ධයෙන් සක්‍යතා අධ්‍යයනය තිබුවේ. අඩුම ගානේ කැබිනට් පේපර් එකක කැබිනට් අනුමැතියක්වත් තොරව තමයි මේ මුල් ගල තියෙන එක තිබුවා. හැබැයි එතනින් එහාට ඒ සම්බන්ධයෙන් ඉස්සරහට ගියේ නැහැ. ආයසරයක් 2022 දී මේ සම්බන්ධයෙන් කරපු සක්‍යතා අධ්‍යයනයකින් පස්සේ අපිට පුළුවන්කම ලැබුණා කටයුතු ආරම්භ කරන්න. ඒ අනුව දැනට සපුගස්කන්ධ තෙල් ආශ්‍රිතව තෙල් පිරිපහදුවක් ඇති කරන්න අපි කටයුතු කරමින් ඉන්නවා. අපි බලාපොරොත්තු වෙනවා දැන් 2022 දී කරපු ඒ සක්‍යතා අධ්‍යයනය අනුව දැන් EOI කෝල් කරලා තියෙනවා. දැනට සාමාන්‍යයෙන් බැරල් දවසකට බැරල් 50,000ක් විතර ප්‍රමාණයක් තියෙන්නේ. මේක දවසකට බැරල් 150,000ක් දක්වා වැඩි දියුණු කරන්න අවශ්‍ය වෙන පිරිපහදුවක් සඳහා ඇති කිරීම සඳහා කටයුතු කරමින් ඉන්නවා. මෙතෙන්දී වැදගත් වෙන කාරණයක් තමයි ලෝකයේ අනිත් කලාපයට සාපේක්ෂව අපි මේකේ අපනයනය සඳහා මේ තෙල් පාවිච්චි කරොත් විශේෂයෙන් දැන් අපේ ලෝකයේ තෙල් වෙළඳපොළ ප්‍රධාන කේන්ද්‍රස්ථානයක් වෙන්නේ සිංගප්පූරුව. මැද පෙරදිග කලාපයේ ආශ්‍රිතව තමයි බොහෝ තෙල් නිෂ්පාදනයන් සිද්ධ වෙන්නේ. තෙල් මැද පෙරදිග කලාපයේ ඉඳලා ආයි සිංගප්පූරුවට ගිහිල්ලා සිංගප්පූරුව හරහා තමයි බොහෝ බෙදාහැරීම් සිද්ධ වෙන්නේ. අපිට ලංකාවට මෙන්න මේ කේන්ද්‍රස්ථානය ගත්තොත් ඒතර නැනු ගමනාගමනය සඳහා තියෙන ගාස්තු අඩු වීමත් එක්ක විශාල වෙළඳපොලේ සැලකිය යුතු පංගුවක් අත්පත් කර ගැනීමට මේ තෙල් පිරිපහදුව ආරම්භ කිරීමෙන් ලංකාවට අවස්ථාව හැදෙනවා. ඒ වගේම තමයි අපි දන්නවා තෙල් පිරිපහදුත් එක්ක බොහෝ අතුරු ප්‍රතිඵල අතුරු නිෂ්පාදනය වෙනවා. සල්ප මේ දැනට කරපු ගණනය කිරීම එක්ක මෙට්‍රික් ටොන් 440ක් නිෂ්පාදනය කරන්න පුළුවන් වෙයි කියලා ගණන් බලලා තියෙනවා. ඒකත් එක්ක සල්ප්‍රියුක්ත අම්ලය විශේෂයෙන් මේ සල්ප පාවිච්චි කරලා පාවිත නිෂ්පාදනය කරන්න පුළුවන්. එතකොට සල්ප්‍රියුරික් අම්ලය නිෂ්පාදනය කරන් පස්සේ අපි දන්නවා අපේ රොක් ෆොස්ෆේට් නිධියක් තියෙනවා. ට්‍රිපල් සුපර් ෆොස්ෆේට් නිෂ්පාදනය කරන්න අපිට මේ සල්පිරික අම්ලය භාවිතා කරන්න පුළුවන්. එතකොට අපේ රටේ ගොවියගේ පොහොර ප්‍රශ්නයට යම් ප්‍රමාණකට උත්තරයක් මෙතනිනුත් හොයාගන්න පුළුවන් ගරු සභාපතිතුමනි. ඒ විතරක් නෙමෙයි මේ නිපදවන සල්ප සහ අනෙක් සල්පියුරික් අම්ලය අනිකුත් කර්මාන් සඳහාත් අවශ්‍ය වෙන බව අපි හොඳටම දන්නවා. බොහෝ වෙලාවට අපි අපේ සල්ප අවශ්‍යතාවය ඉෂ්ට කරගන්න අපි ඉන්දියාවෙන් ගෙනැල්ලා, ඒ වගේම තමයි මේ ඉන්දියාවෙන් දැනට ගෙන එන ප්‍රමාණය අපි ලංකාවේ නිෂ්පාදනය කරගත්තන් පස්සේ විදේශ විනිමය සැලකිය යුතු ප්‍රමාණයක් ලංකාව තුළ ඉතුරු කරගන්න අපිට හැකියාව තියෙනවා. ඒ වගේම තමයි ත්‍රිකුණාමලය සම්බන්ධයෙන් කතා කරන්නේ නැතුව අපේ බලශක්ති ක්ෂේත්‍රය ගැන කතා කරන්න බැහැ. අපි දන්නවා ත්‍රිකුණාමල එය ආශ්‍රිතව තෙල් ටැංකි ගණනාවක් තියෙනවා. ඉන්දියාවේට මෙතනින් තෙල් ටැංකි 15ක් තියෙනවා අප ලෝව ටැංක් ෆාම් එකේ. ඒ වගේම IOC එකයි CPS එකේ තියෙන ජොයින්ට් වෙන්චර් එකක් හැටියට අප ටැංක් ෆාම් එකේ තවත් 65ක් තියෙනවා. මෙතනින් 49%ක් IOC එකට අයිති, 51%ක් TPSTL කියන එකට තියෙන්නේ. ඔබට මතක ඇති සමහරලාට හිටපු බලශක්ති ඇමතිවරයා තමයි මේ ඉන්දියාවට මේ තෙල් ටැංකි 15 ලබා දෙන ඒ ජොයින්ට් වෙන්චර් එකට ගිහිල්ලා තියෙන්නේ. නමුත් අපි හරියට කටයුතු කරොත් මෙන්න මේ තියෙන තෙල් ටැංකි ටික, විශේෂයෙන් මේ ජොයින්ට් වෙන්චර් එකක් හැටියට තියෙන තෙල් ටැංකි 60ක ජාත්‍යන්තර තෙල් ගබඩාවක් හැටියට භාවිතා කරන්න පුළුවන්. දැන් මේ සම්බන්ධයෙන් අපි තීන් ගැන කතා කරනකොට සමහරු කියනවා ඉස්සර කියපු දේ නෙමේ දැන් කියන්නේ කියලා. එතෙන්දී මට මතක් වෙනවා අපේ ප්‍රතිපත්ති ප්‍රකාශනය තුල ඉතා පැහැදිලිව සඳහන් කරලා තියෙනවා මෙන්න මේ ත්‍රිකුණාමල තෙල් ටැංකි වලට ආශ්‍රිතව රටේ ආර්ථිකයට මෙහෙම තියෙන්නේ. ත්‍රිකුණාමල ටැංකි සංකීර්ණ සම්බන්ධයෙන් මෙතෙක් එළඹ ඇති ගිවිසුම් නැවත සලකා බලන අතර තෙන්සල් සතු ටැංකි 24 සහ සවුල් සමාගම් සතු ටැංකි 61 සඳහා ජාතික ආර්ථිකයට වාසිදායක ව්‍යාපාර ආකෘති සැපීම ඒ කටයුතු දැනටමත් ආරම්භ වෙලා තියෙනවා. ඉතින් ආනුව අපි මේ තවත් CPC එකේ අයිති තෙල් ටැංකි 24ක් තියෙනවා. මේ හතරක නවීකරණ කටයුතු දැනටමත් සම්පූර්ණ කරලා තියෙනවා. මෙතන මෙන්න මෙතනත් ජාත්‍යන්තර ගබඩාවක් හැටියට මේ තෙල් ටැංකි පාවිච්චි කිරීම සඳහා දැනට ජාත්‍යන්තර ආයතනත් එක්ක ආයෝජනයක් එක්ක අපි සාකච්ඡා කරලා තියෙනවා. ඒ අනුව ප්‍රංශය, ජපානය වගේ රටවල් ඒ රටවල් වල තියෙන ආයෝජන සමාගම් මේ සඳහා අධියර කීපයක් යාලත් එක්ක සාකච්ඡා කරලා තියෙනවා. ඔවුන් මේ සම්බන්ධයෙන් කැමැත්ත පළ කරලා තියෙනවා. ඒ වගේම ත්‍රිකුණාමල වරය ආශ්‍රිතව මේක තමයි අපි කවුරුත් දන්න විදිහට ලෝකයේ දෙවන ගැඹුරුම වරාය. ලෝකේ ඕනම විශාල නැවක් ඇතුල් කරන්න පහසුකම් මේ වරාය සතුව තියෙනවා. ඒ වගේම මෙන්න මේ උපාය මාර්ගික සහ ඒ ස්වාභාවික පිහිටීම පාවිච්චි කළා LNG මධ්‍යස්ථානයක් හැටියට ත්‍රිකුණාමලයේ වරාය ආශ්‍රිතව දියුණු කරන්න LNG සඳහා වන වෙළඳ මධ්‍යස්ථානයක් හැටියට ත්‍රිකුණාමලය ආරම්භ කරන්න අපි දැනටමත් පෙට්‍රෝලියම් එක කටයුතු කරමින් ඉන්නවා. ඒ වගේම අපි දන්න කාරණයක් තමයි බොහෝ වෙලාවට අපේ වෙළඳපොළ කතා කරනකොට බලශක්තිය විතරක් අපිට විතරක් සීමා වෙලා කටයුතු කරන්න බෑ. අනිවාර්යයෙන්ම අපේ ආර්ථික උපාය මාර්ගයේ තුල පොදු සංවර්ධන සැලැස්ම තුල බලශක්තිය කේන්ද්‍රගත කළ යුත්තේ කොහේද කියන එක සම්බන්ධයෙන් අවධානය යොමු කරමින් තමයි අපි කටයුතු කරන්න ඕන. ඒතර සංචාරක ව්‍යාපාරය කියලා කියන්නේ අපි අපේ ආර්ථිකය ඉදිරියට ගෙන යාම සඳහා විශේෂයෙන් ගතිකත්වයක් ලබා දෙන්න පුළුවන් ක්ෂේත්‍රයක් හැටියට හඳුනගෙන තියෙනවා. ඒ අනුව අපි දන්නවා 2040 දක්වා 40 මේ ඉස්සරහා කාලය වෙනකොට විශාල සංචාරකයන් ලංකාවට එනවා. ඒ වගේම ගුවන් යානත් ලංකාවට එන්න කටයුතු කරනවා. එතකොට අපි දන්න කාරණයක් තමයි මේ සඳහා අවශ්‍ය වන ගුවන් යාන ඉන්ධන සැපයීම සඳහා අවස්ථාවක් තියෙනවා. ඒ වගේ දැනට සාමාන්‍යයෙන් කරන්නේ අපි කොළොන්නාවේ ඉඳලා කෝච්චියෙන් එහෙම නැත්නම් බවුසර් වලින් තමයි මේ ගුවන් යානා තෙල් කටුනායකට ගෙනහිල්ලා ඉන්ධන බෙදා හැරීම කරන්නේ. ඒතර ඉදිරියේ ඇතිවන මේ ගුවන් යානා සඳහා තියෙන ඉල්ලුම ගුවන්යානත් ඉන්ධන සඳහා තියෙන ඉල්ලුම සපුරාලන්න මේක ප්‍රමාණවත් වෙන්නේ නැහැ. ඒ අනුව දැනටමත් අපි ආරම්භ කළා තියෙනවා මුතුරාජ වෙල ඉඳලා කටුනායකට ඒ තෙල් ගුවන්යාන ඉන්ධන සැපයීම සඳහා කටයුතු කරන්න කොරියානු සමාගමට දුන්නු පහසුකම් පහුගිය ආණ්ඩුවෙන් නතර කරා. දැන් තෙල් සංස්ථාවේ ආයෝජනයක් හැටියට මේ නල ඉදිකිරීම සඳහා දැනටමත් කටයුතු කරන තියෙනවා. ඉදිරියේදී ඒ ඉදිකිරීම කටයුතු සඳහා ටෙන්ඩර් කැඳවන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම අපි බොහෝ දෙන්නේ දන්න කාරණයක් තමයි කොළන්නාවේ සිට තියෙන වරාය දක්වා තියෙන නල පද්ධතියෙන් තමයි තෙල් නැව්වල ඉඳලා ගබඩාව සඳහා යොමු කරන්නේ. සාමාන්‍යයෙන් මේක නල ප්‍රධාන නල හතක් තිබුණත් පහුගිය කාලේ නඩත්තු කටයුතු සඳහා ප්‍රමාණවත් අවධානයක් යොමු නොකිරීම නිසා ඒ නල ප්‍රමාණය භාවිතා කළ හැකි නල ප්‍රමාණය හතකට අඩු වෙලා තියෙනවා. සාමාන්‍යයෙන් මෙන්න මේක නඩත්තු කටයුතු හරියට නොකිරීම නිසා සහ ඒ වගේම අර හතම භාවිතා කරන්න බැරි වීම නිසා සාමාන්‍යයෙන් ඩොලර් මිලියන 5ක් 10ක් අතර ප්‍රමාණයක් මෙතනින් අහිමි වෙනවා. මේකට හේතුව තමයි ලෝකේ නැව් ලංකාවට තෙල් එනකොට දන්නවා අඩුම ගානේ දවස් 4ක් 5ක් තෙල් ගහන්න නැවතිලා ඉන්න වෙනවා කියලා. ඒතොර යාලා නැව් ගාස්තුව ගණනය කරනකොට ඒ දවස් 4 5ක් ඉන්න තියෙන ගණනයත් ඇතුල් කරලා තමයි තමන්ගේ ප්‍රේට් එක කැල්කියුලේට් කරන්නේ. එතකොට අපි හරියට මේ තෙල් නල සම්බන්ධයෙන්
නඩත්තු කරනවා තිලක you have 2 more minutes.
ඔව්. බොහොම ස්තුතියි. මම ඉක්මනින් අවසන් කරනවා. එතකොට පැය දින දෙකකට අඩු කරන්න පුළුවන් ඒ සඳහා විශාල මුදලක් අපිට ඉතුරු කරගන්න පුළුවන්. ඒ වගේම මේ නල පද්ධතිය නවීකරණය කරන්න දැනටමත් වැඩ කටයුතු ආරම්භ කළා තියෙනවා. මාස 3ක් ඇතුළත මේ කටයුතු ආරම්භ කළා. ඒක මම අර කලින් කිව්වාගේ CPC නායකින් තමයි සෙලොන් පෙට්‍රෝලියම් කෝපරේෂන් එකේ නායකින් තමයි කරන්නේ CPSTL එකට දෙන නායකින්. එතකොට අපිට පුළුවන්කම තියෙනවා මේ ඩොලර් මිලියන 5ක් 10ක් අතර තියෙන මුදල ලංකාව තුළ රඳව ගන්න. ඒ වගේම කාර්යක්ෂම තෙල් ගබඩා ගොඩබෑමේ පද්ධතියක් ඇති කරන්නත් අපිට පුළුවන්කම ලැබෙනවා ගරු සභාපතිතුමනි. ඒ වගේම ලුබ්‍රිකන් මාකට් එක ලීචි තෙල් මාකට් එක ගැනත් අපි වචනයක් සඳහන් කරන්න ඕන. පැවති රජය අපේ ඉන්ධන පෙරහුම්වල වලට වෙනත් සමාගම් වලින් නිෂ්පාදනය කරන ලිහිසි තෙල් සඳහා වල නිෂ්පාදනය විකුණන්න පුළුවන් කියලා ගිවිසුම් ගත වෙලා තිබුණා. හැබැයි ඒ අනෙකුත් සමාගම් වල තියෙන පෙට්‍රල් ෂෙඩ් වල හරි අනිත් දේවල් වල අපේව විකුණන්න බෑ. ඒතර එයාලගේ අනිත් අයගේව අපේවයි විකුණනවා. CPC එකේවයි විකුණනවා. හැබැයි CP එක නිෂ්පාදනය කරන ලිහිසි තෙල් අනිත් සමාගම් වල තියෙන ෂෙඩ් වල විකුණන්න බෑ. ඒතර මේකත් එක්ක බොහෝ වෙලාවට මේක ඇති වෙච්ච එක ප්‍රධාන කරුණකුත් මම මතක් කළා. මේකේ තියෙන தත්ත්වය පැහැදිලි කරන්නම්. මේකට ප්‍රධාන හේතුවක් තිබුණා. මොකද මේ ලිහිසි තෙල් ලංකාවට ගේන සමාගම් ගණනාවක දේශීය නියෝජිතය හැටියට හිටපු කෙනෙක්ගේ දුවෙක් තමයි හිටපු විදුලි බල ශක්ති ඇමතිවරයාගේ සම්බන්ධකමක් තිබුණේ. එයාගේ දුවක් එක මම දන්නේ නැහැ දැන් විවාහ වෙලාද නැද්ද කියලා. නමුත් කොහම වුණත් අලුත් පෙට්‍රෝලියම් කෝපරේෂන් එකේ සභාපතිවරයා ජාතික ජන බලවේගයේ ආණ්ඩුවෙත් අලුත් ආණ්ඩුව පටන් ගත්තා පස්සේ මේ සියලු ගිවිසුම් පරණ ගිවිසුම් අවෝසි කළා. CPC සඳහා CPC එකේ ලිහිසි තෙල් වෙළඳාම දෙගුණයක් කරන්න සමත් වෙලා තියෙනවා. මෙතන පොඩි කරුණක් මතක් කරන්න ඕන. සාමාන්‍ය මේ ලිහිසි තෙල් වල ජාත්‍යන්තර ප්‍රමිතිය තීරණය කරන එක තත්ත්ව සාධකයක් තමයි ඇමරිකන් පෙට්‍රෝලියම් ඉන්ස්ටිටියුට් කියන API තත්ත්ව සාධකය. ලංකාවේ මේ වෙනකොට ලිහිසි තෙල් වෙළඳපොළ තුල තියෙන API තත්ත්ව සාධකයේ තියෙන එකම නිෂ්පාදනය CPC එකේ තත්ත්ව සාධකය කියන එක මේ අවස්ථාවේ අවධාරණය කරන්න කැමතියි. ඒ වගේම ඔබතුමා කාලයත් සීමා කරපු නිසා බොහෝ දේවල් අපිට කතා කරන්න පුළුවන්. හැබැයි තවත් එක කරුණක් සඳහන් කළා මම මගේ කතාව අවසන් කරන්නම්. සාමාන්‍යයෙන් මේ වෙනකොට අපි දන්නවා බොහෝ වෙලාවට මේ රාජ්‍ය ආයතන වලට බඳවා ගැනීම කරනකොට ඒ වගේම මේ ආයතන කටයුතු වල කරනකොට ඒ ආයතනයේ දියුණුව සඳහා හැකියාව තියෙන දක්ෂතාවය තියෙන පුද්ගලයන් අනිවාර්යයෙන්ම බඳව ගන්න ඕන. ඒ වගේම ඒ අය බඳවාගෙන බඳවාගෙන කටයුතු කරනකොට අනිවාර්යයෙන්ම ඔවුන්ගේ ඒ ක්‍රියාකලාපයත් ආයතනයේ දියුණුව සහ වෙනුවෙන් කටයුතු කරන්න ඕන. නමුත් සමහර අවස්ථාවන් වලදී මේ විශේෂයෙන් ওই තෙල් සංස්ථාව විදුලිය බලවන්ලේ වගේ දේවල් වල තියෙන දේවල් දිහා බැලුවහම අපිට පේන කාරණයක් තමයි මේවා මේ විදිහටම සිද්ධ වෙන්නේ නැහැ. තමන්ගේ දේශපාලන හිතවතුන් ආධාරකරුවන්ට රැකියා සපයන මධ්‍යස්ථාන හැටියට තමයි මේ දේවල් පාවිච්චි කරලා තියෙන්නේ. මම එක කරුණක් කියන්නම්. එක පුද්ගලයෙක් හිටියා පෙට්‍රෝලියම් එකේ. ඔහු අධ්‍යක්ෂක මණ්ඩලයේ හැටියට සමාජිකයෙක් හැටියට පත් කරනවා. සාමාන්‍යයෙන් අධ්‍යක්ෂක මණ්ඩල සමාජිකයෙක් හැටියට පත් කරනකොට කිසියම් විදියක අධ්‍යාපන සුසුකම වෘත්තීය හැකියාවක් තියෙන ක්ෂේත්‍රයේ පිළිබඳ වෘත්තීය හැකියාවක් තියෙන පුද්ගලයෙක් තමයි පත් කරන්න ඕන. නමුත් අවාසනාවකට මේ මම කියන පුද්ගලයා තෙල් පිරවුම් කරුවෙක් හැටියට තමයි කටයුතු කරලා තියෙන්නේ. ඒතර තෙල් පිරවුම් කළුවෙක් හැටියට අධ්‍යක්ෂක මණ්ඩලයට සමාජිකයෙක් හැටියට පත් කරනවා පහුගිය කාලවල වල. කමක් නැහැ කියලා හිතමු. හැබැයි මේ පුද්ගලයා වෘත්තීය සමිතියක නායකයෙක්. සාමාන්‍යයෙන් වෘත්තීය සමිතියක තියෙන කාරණයක් තමයි එයා පූර්ණ කාලීනව වෘත්තීය සමිතියකට මුදා හරිනවා නම් පූර්ණ කාලීනව වෘත්තීය සමිති කටයුතු වලට මුදා හරිනවා නම් අඩුම ගානේ සමාජිකයන් 1000කට වඩා ඉන්න ඕන. හැබැයි මේ පුද්ගලයා 2015 දී ජනවාරි මාසේ වෙනකොට මේ පූර්ණ කාලීන වෘත්තීය සමිතියට මුණ දෙන මුදා හරිනකොට ඔහු සම්බන්ධ වෙද්ද වෘත්තීය සමිතියේ හිටියේ 650ක් විතරයි. සමාජිකයක් 650ක් විතරයි. ඒතර අනීතිකව තමයි මේ පුද්ගලයා මුදා හැරලා තියෙන්නේ. හැබැයි ඒකක් කමක් නැහැ කියලා හිතමු. කරා කියලා හිතමු. නීති විරෝධී කමක් නැහැ. වෘත්තීය සමිති කටයුතු වලට මුදා හැරියා විතරක් නෙමේ, එයාට අතිකාල දීමනා ලබන්නේ. මම දන්නේ නැහැ වෘත්තීය සමිතියක වැඩ කටයුතු කරනකොට කෙනෙකුට කොහොමද අතිකාල දීමනා ලබා දෙන්නේ කියලා. මේ කාලය ඇතුළත රුපියල් 31,11,601ක් සත නැහැ. අරග මේ පුද්ගලයාට අතිකාල දීමනා සඳහා විතරක් ලබා දීලා තියෙනවා. ඒතර වෘත්තීය සමිතියට පූර්ණ කාලීකව මුදා හරිනවා. හැබැයි අතිකාල ගෙවනවා සිලෝන් පෙට්‍රෝලියම් කෝපරේෂන්. මේක කොයිතරම් දුරට සාධාරණද කියන එක, කොයිතරම් දුරට සදාචාරාත්මකද කියන එක මේ ගරු සභාව කල්පනා කරලා බලන්න පුළුවන්. හරි. එතකොට ඒ අතරෙම දැන් ඕනනම් මේ පුද්ගලයා ගැන හොයන්න පුළුවන්. මෙතන සමහර කෘත්‍යාධිකාරී සභාවල ඉන්න කෙනෙක්. තොරතුරු හොයාගන්න එක එච්චර අමාරු වැඩක් නෙමෙයි. හොයලා බලන්න පුළුවන්. හරි. දැන් ඔව් අපේ පංගෝණන් කියන්නන් නමත් සදාචාර ඒ පුද්ගලයා මෙතන නැතිනුත් ආ උත්තර දෙන්න අමාරු නම් ආනන්ද පාලිත කියන ජාතික සේවක සංගමේ තමයි උදාහරණ කොට ඉඳලා තියෙන්නේ. දැන් මං හිතන්නේ වෙන දේශපාලන පක්ෂයක කෘත්‍යාධිකාරී මණ්ඩලයේ සමාජිකයෙක් හැටියට ඉන්නවා කියන එක තමයි අපිට ආරංචි වෙලා තියෙන්නේ. එතකොට ඔන්න ඔය වගේ සදාචාරාත්මක භාවිතයක් තියෙන අය එක පැත්තකින් පෙට්‍රෝලියම් කෝපරේෂන් එකේ වැඩ කරනවා. දැන් සමහර දේශපාලන පක්ෂවල කෘත්‍යාධිකාරී මණ්ඩලයේ ඉඳගෙන ඉවරලා කටයුතු කරලා ඒ දේශපාලන තිවිච්ච සදාචාරයේම අනිත් දේශපාලන මව්පක්ෂයේ තිවිච්ච දේශපාලන සදාචාරයේම අනිත් තැනට අරගෙන යනවා. එතකොට මේ පිළිබඳ තමුන්නාන්සලා හොයලා බලලා කටයුතු කරනවා නම් මෙවන් පුද්ගලයෙක් ලංකර මේ වගේ පුද්ගලයන් ලංකරගෙන තමන්ගේ දේශපාලන සදාචාරය සහ මිනිස්සු බලාපොරොත්තු වන දේශපාලනය ලබා දෙන්න පුළුවන්ද කියන එක ටිකක් සීරියස්ලි කල්පනා කරලා බලනවා නම් හොඳයි. එතකොට දැන් මෙතෙන්දී පොඩි කරුණක් සඳහන් කරලා මම අවසන් කරන්නම්. දැන් මෙතෙන්දී කතා කරා අපේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ බලශක්තිය පිළිබඳ තියෙන ප්‍රතිපත්ති ප්‍රකාශනයේ 4ක් විතරයි අපි මේ වෙනකොට අත ගහලා තියෙන්නේ කියලා. ඇත්තට මම ඉතින් පස්සේ බැලුවා අපේ මේ පොහොසත් රටක් සහ ලස්සන ජීවිතයක් කියන ප්‍රතිපත්ති ප්‍රකාශනය තුළ බලශක්තිය පිළිබඳ පිටු අංක 160 සහ 161 කියන තැන්වල තමයි ඔව් සඳහන් කරා වගේ 42කින් අපි කරුණු ඉදිරිපත් කළා තියෙනවා. ඇත්තටම මේ කාලය තුළ මේ 40 මාස 3ක කාලයක් තුනකට වඩා ටුට්ටක් වැඩි කාලයක් තුළ මේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සඳහන් වන කරුණු 10ක් 42කින් 10ක් සම්පූර්ණ කරන්න ජාතික ජන බලවේගයේ ආණ්ඩුව මේ වෙනකොට කටයුතු කරලා තියෙනවා. අපි ප්‍රතිශතයක් හැටියට ගත්තොත් ඔව් අනිවාර්යයෙන් මම කියන්න ඔබතුමා කාලය ලබා දෙනවා නම් මම පැහැදිලි කරන්නම්. මේක තමයි තියෙන 10 ඔබතුමා පුද්ගලිකවම නැගහුණොත් මට යන තහ කාලය ලබා දුන්නොත්
මම ඔය කතා නැගතුමා ඔබතුමාට කොච්චර අවශ්‍යද ඇමතුමා විනාඩි
ඔව් මම කතා කරන්න
විනාඩි
විනාඩි 3ක් 4ක්
4
අපි තනන් කරා 165 වෙනි පිටියෙන් ආරම්භ කළා සූර්ය බලය මගින් මෙගාවොට් 2000ක් ක්‍රමිකව ජාතික පද්ධතියට එක් කර ගැනීම ගරු ඇමති පොඩයින දැන් අපේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ තුල තුල තියෙන ඔබ ඔබතුමා අහගෙන ඉන්න ඔබතුමා අහගෙන ඉන්න
ඔබතුමා කතා කරන්න රජිත් පෙර let him continue and finish
ඔව් ඒ එතකොට ඒ සඳහා අවශ්‍ය වන ඉඩම් ඒ වගේම අනිකුත් ආයෝජන අවස්ථාවන් සඳහා අපි කටයුතු කරලා තිනවා ඒ වගේම සුලම් බලය විභවයේ දේශීය හා විදේශීය විදුලි බල පද්ධතියේ මෙලඳපොළට නිසියාකාර ආයෝජන කැඳවා ගැනීම සඳහා කටයුතු කරනවා කියන එක අපේ ප්‍රතිපත්ති ප්‍රකාශනය තුළ තියෙනවා. ඒ වගේම මම සඳහන් කරා වගේ සපුගස්කන්ධ තෙල් පරිපාදුව නවීකරණය කිරීම හෝ නව පිරිපහදුවක් ඉදිකිරීම සඳහා සක්‍යත ආර්ධනයක් සඳහා කටයුතු කිරීම. සක්‍යත ආර්ධනයක් විතරක් නෙමෙයි දැන් එතනනොත් ඉස්සරහට ගිහිල්ලා ඉවරලා ඒ ආයෝජනයන් කැඳවා ගැනීම සඳහා ආයෝජනයන් එක්ක සාකච්ඡා කිරීමත් දැන් අපි ආරම්භ කළා තියෙනවා. මම කලිනුත් සඳහන් කරා වගේ ත්‍රිකුණාමල තෙල් ටැංකි සංකීර්ණයේ සම්බන්ධයෙන් ඒක ජාතික ආර්ථිකයට වැදගත් වන විදියට දායක ආර්ථිකයට වාසිදායක ව්‍යාපෘතියක් ආකෘතියක් සඳහා කටයුතු කරනවා කියන එක අපේ මේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ තුල අපි සඳහන් කළා තියෙනවා. ඒ වගේම අකණ්ඩ සැපයුමක් සහතික කරන පරිදි ඉන්ධන ගබඩා නවීකරණය කිරීම සහ ඒ දේවල් කටයුතු කිරීම. ඒ වගේම දැගනට අබලන්න පවතින කොළඹ වරාය හා කොළොන්නාව පර්යන්තය අතර තියෙන නල පද්ධතිය මම සඳහන් කරා ඒ සම්බන්ධයෙන් උත් කටයුතු අපි මේ ප්‍රතිපත්ති ප්‍රකාශනය තුළ සඳහන් වෙනවා පිටු අංක 166 ඒ සම්බන්ධයෙන් උත් අපි දැනටමත් ක්‍රියාමාර්ග ආරම්භ කළ තියෙනවා. ඒ වගේම විදුලි බල හා බලශක්ති ක්ෂේත්‍රය තුළ අනිවාර්යයෙන්ම සිදු යුතු ප්‍රතිව්‍යාප්ත කිරීම අදාළ පාර්ශවකරුවන් සහ මහජන මත විමසීම් අතර මගින් සහ විශේෂඥ නිර්දේශ මත සිදු කිරීම දැන් ඒ සම්බන්ධයෙන් තියෙන සාකච්ඡාව අපි ආරම්භ
කරනවා. ඒ වගේම
රජයේ පාසල් රෝහල් ආගමික ස්ථාන සංරක්ෂණය කිරීම දිරිමත් කිරීමේ ක්‍රමවේදයක් අපි ඒක දැනට කලිනුත් ආරම්භ කළා තියුණා ඒක වේගවත් කළා ඒ පාසල් ආගමික ස්ථාන සඳහා සූර්ය බල පද්ධතියෙන් සූර්ය බල පැනල ලබා දීමේ කටයුතු අපි වේගවත් කරලා තියෙනවා. ඒ වගේම ඛනිජ තෙල් ආශ්‍රිත නිෂ්පාදන සහ බලශක්ති ජාත්‍යන්තර වෙළඳාම් කිරීමේ ප්‍රධාන මධ්‍යස්ථානයක් ලෙස එනර්ජි ට්‍රේඩින් හබ් ලංකාව තුළ ස්ථාපිත කිරීම සඳහා උපාය මාර්ග සැලැස්මක් සකස් කළා විතරක් නෙමේ ඒ සම්බන්ධයෙන් කටයුතුත් මෙතෙන්දී ආරම්භ කළා තියෙනවා. මම විස්තර සටහන් කරා වගේ. එතකොට ඇත්තටම මේ මාස 3 කාලය තුල 41න් 10ක් කියලා කියන්නේ 122ක්. අපිට මහජනතාව අවුරුදු 5කට බලය දුන්නා නම් අපි විශ්වාස කරනවා එතනිනුත් එහාට අපේ කාර්යයන් කරගෙන යන විදියano එතනින් එහාටත් බලය ලැබෙයි කියලා. කාලය ගත්තොත් 106යි. හැබැයි දැනටමත් අපි 122ක් අපේ බලශක්තිය සම්බන්ධයෙන් තියෙන ප්‍රතිපත්ති ප්‍රකාශනයේ කරුණු සාක්ෂාත් කරන්න අපි කටයුතු කරනවා. අපිට ඉදිරියට බොහෝ කාලයක් තියෙනවා. ඒ කාලය තුල ඉතිරි කටයුතු සාර්ථක කරන්න අපි අනිවාර්යයෙන්ම කටයුතු කරනවා. එතකොට ඒ අනුව බැලුවහම දැන් මෙතෙන්දී තව එක කරුණක් විතරක් සඳහන් කළා මම අවසන් කරන්න. අර සපුගස්ක මේ 2022 කරපු ප්‍රකාශයක් අපේ ගරු මන්ත්‍රීතුමා සඳහන් කරා සතියට විතරයි තෙල් තියෙන්නේ කියලා කිව්වා. එතනින් පස්සේ තමයි මිනිස්සු පැනික් වෙලා තෙල් පෝලිං හැදුනේ කියලා එතුමා කිව්වා. මට හිතෙන්නේ අර පහුගිය සිකුරාදාත් ඇති වුණේ ඔන්න ඔය වගේ තත්ත්වයක්ද කියන එක අපිට පොඩ්ඩක් කල්පනා කළා බලන්න වෙනවා. සමහර ෂෙඩ් වල තෙල් තිබුණා. සමහර නාලිකා දෙකක විතරක් තෙල් තිබුණේ නැහැ. ඒ වගේම සමහර විපක්ෂ මන්ත්‍රීවරුන්නුත් හිතුවා තෙල් තිබුණේ නැහැ කියලා. හැබැයි පෝලිම් ඇති වුණා. පෝලිම් ඇති වුණේ බෙදාහැරීමේ හෝ තෙල් වල තොගවල හිඟ කමක් විතරක් නිසා තොගවල හිඟ කමක් නෙමේ සමාජය තුළ අනවශ්‍ය කලබැගෑනියක් ඇති කිරීම ඒක හිතාමතාම හෝ ඇතිවෙච්ච සිදුවීමක් නිසා තමයි තෙල් පොලි මැති වුණේ. ඒකට ඇතිවෙච්ච පසුබිමකුත් තිබුණා. ඒ පසුබිම පිළිබඳ අපි ඇතිතරම් මේ සභාව තුළ සාකච්ඡා කරා. ඒ වගේම තමයි අදාළ පාර්ශවයන් එක්ක මේ සම්බන්ධයෙන් සාකච්ඡා කරන්න තියෙන විවෘතභාවය තවමත් අපි අමතක කරන්නේ මේ 28 වෙනිදාත් සාකච්ඡාවක් තියෙනවා කියලා අපි දැනගන්න ලැබිලා තියෙනවා. ඒතර එළමෙන ඕනම ප්‍රශ්නයක් ජනතාවට හිතකරවන විදිහට ජනතාවට වඩාත් වාසිදායක වෙන විදිහට සාකච්ඡා කරන්න ඒ සාකච්ඡාවල සම්මුතියෙන් කටයුතු කරලා අවසාන තීරණයකට එන්න තියෙන අපේ පෙළඹුම කොයි එකවත් අපි අමතක කරන්නේ නැහැ. ඒ වෙනුවෙන් කටයුතු කරනවා කියලා සඳහන් කරමින් මම අභගේ කතාව අවසන් කරනවා. කාලය ලබා දුන්නාට බෙහෙවින්ම ස්තුතියි සභාපතිතුමනි.
Yes, Honorable Ajit Peeper, what is your point, please?
එතුමාගේ මං කියපු කාර්යයකට පිළිතුරක් දුන්නා. එතුමාට මම අවධානය යොමු කරනවා ජනාධිපතිතුමාගේ අයවැය කතාවේ 21 වෙනි පිටුවට. 21 වෙනි පිටුවේ ලිඛිතව තියෙනවා මොනවද කරන්න යන්නේ කියලා. තියන්නේ හතරයි. ඒ වගේ ඔබතුමා 10ක් කිව්වා. දැන් එනර්ජි හබ් එක හදලා තියෙන්නේ. එනර්ජි හබ් එකේ ප්‍රතිපත්ති කළා තියෙනවද? සූර බල සංග්‍රාමයේ මං හදපු ප්‍රතිපත්තිය සහ ඉන්පස්සේ පහුගිය ආණ්ඩුව එකතු කරලා 1600 එකතු කරාම නිසා අලුත් මොනවද කරලා තියෙන්නේ. ඒ නිසා අපි නොකරපු දේවල් කතා කරන්න ඕනේ නැහැ. ලැජ්ජ වෙන්න ඕනෙත් නැහැ. අපි බලාපොරොත්තු අඩු ගන්න අපි කියන්නේ මේ මාස 3ට කරන්න ඕනේ නැහැ. මේව පටන් ගන්න කියලා කියන්නේ බොරු කියන්න එපා. එහෙම ඒව 10ක් නෑ මෙතන.
දරු සමහර දේවල් ආරම්භ කරන්න තමයි පුළුවන්කම තියෙන්නේ. සමහර සක්‍යත අධ්‍යයනයක් තියෙනවා කරන්න. සක්‍යතා අධ්‍යයනය වලින් ඔබට ගිහිල්ලා කටයුතු ආරම්භ කරලා තියෙනවා. ඒතකොට 10ක කටයුතු මේ වෙනකොට ආරම්භ කරලා ඉස්සරහට ගිහිල්ලා තියෙනවා. එනර්ජි හබ් එක මගේ කතාව තුළ පැහැදිලි කරලා කිව්වා. ත්‍රිකුණාමලය වරාය කොහොමද භාවිතා කරන්නේ? ඒ වගේම කොළඹ වරාය ආශ්‍රිතව අපි කොහොමද ඒ දේ කරන්නේ කියන එක? අලුත් තෙල් පිරි පහදුවක් ආරම්භ කරන්න කොහොමද කටයුතු කරන්න කියන එක සම්බන්ධයෙන් මගේ කතාවේ මම පැහැදිලි කරලා කිව්වා. ඔබතුමා සාවධානයෙන් අහගෙන තිබුණා. ආගෙන හිටියනම් සාමාන්‍යයෙන් අපි සමහර දේවල් අහගෙන ඉන්නවා දැනගන්න. සමහර දේවල් අහගෙන ඉන්නවා වෙනත් පාර. දැනගන්න අහගෙන හිටියනම් පැහැදිලිවම ඔබතුමා තේරුම් ගන්න ඇති මේකේ කරුණු 10ක් සම්බන්ධයෙන් අපි ඉස්සරහට ගිහිල්ලා තියෙනවා කියන එක. ඒ පිළිබඳව මට කියන්න තියෙන්නේ එච්චරයි ගරු සභාපතිතුමනි.
Honorable Ajit Peeper, can you make it short please?
උගත් ඇමති කෙනෙක් අහගෙන ඉන්න පුරුදුයි, විෂයත් දන්නවා, අකුරක් නෑර කියවලත් තියෙනවා. ජනාධිපතිතුමාගේ ප්‍රතිපත්ති ප්‍රකාශයවත් නොකියපු, ජනාධිපතිතුමාගේ අයවැය කතාවෙත් නොකියපු, ඇත්ත වශයෙන්ම ওই අමාත්‍යාංශයේ වෙන හැම දෙයක්ම අපි දන්නවා. මුකුත් වෙලා නැහැ. කරුණාකරලා හොයලා බලන්න බුදුමහරි.